ඊළඟට
අවසර
ඊළඟට
ස්වාමීනාන්ද
අවකසම් මහත්මයා.
ස්වාමීනාන්ද මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මම අහලා දැන් ආනාපාන සතිය වගේ සමත භාවනාවක් කාලය තිස්සේ වරනකොට මේ නිකන් සියල්ල එපා වෙන නිකන් කම්මැලි ගතියක් වගේ එනවා කියන හැම දෙයක්ම කරන්න. ඒක පළවෙනි ප්‍රශ්න එක ඇත්තද කියන එක. දෙවෙනි ප්‍රශ්න ස්වාමීනාන්ද ආනාපාන සතිය තුලින් විදර්ශනා වඩන හැටි ටිකක්
ඕනම භාවනාවක් වරදවා ගත්තොත් ඒකෙන් අනතුරු වෙන්නට පුළුවන්. ඒ අනතුර සිද්ධ වෙන්නේ භාවනාවේ වැරද්දක් නිසා නෙමෙයි, ඒක වැරදි විදිහට පුහුණු කිරීම නිසා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් එක් එක්කෙනාගේ චින්තනය හසුරුවන්නට පුරුදු වෙච්ච ක්‍රම තියෙනවා. එතකොට ඒ පුරුදු වෙච්ච ක්‍රමය එකවරම ප්‍රකට වෙන්නේ නැහැ මොකද්ද ඒ ක්‍රමය කියලා. යම්කිසි කාරණයක් තුලදි තමයි ඒක අවදි වෙන්න පටන් ගන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මානසික රෝග එහෙම නැත්නම් mental disorders කියන ඒවා හැමතිස්සෙම මතුවෙන්නේ නැහැ. ඒවා මතුවෙන්නේ එක්තරා අවස්ථාවකදී. හැබැයි ඒ පුද්ගලයාගේ චින්තනයේ ඒ දෝෂය කලින් ඉඳන්ම තිබිලා තියෙනවා. ඒ හිතන විදිහේ වැරද්ද, ඒ හිතන විදිහේ අගතිගාමී බව. ඒක එක පැත්තක් ගැන විතරක් හිතන ගතිය. එතකොට මේ ප්‍රශ්නේ එතනත්තගේ දීර්ඝ කාලයක් තිබිලා තියෙනවා. හැබැයි අර එක්තරා කාරණයකදී තමයි ඒක උත්සන්න වෙන්නට පටන්. එතකොට තමයි ඒක රෝගයක් හැටියට මානසික ව්‍යාධියක් මානසික විකෘතියක් හැටියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මීට පෙරත් කිව්වා බුද්ධ පූජාව තියන්න යනකොට යම්කිසි අසභ්‍ය වචනයක් සිහිපත් වෙනවා. එතකොට එතනත්තගෙන් තැතිගන්නේ දැන් ඔහුට ශ්‍රද්ධාව තියෙනවා, කර්මය කර්මඵලය පිළිබඳ විශ්වාසය තියෙනවා, බුදුහාමුදුරුව ගැන ගෞරවය තියෙනවා. දැන් මේවත් එක්ක තමයි අර කම්පණය මතුවෙන්නේ. හැබැයි ඒ කම්පණය මතුවෙනකොට ඔහු ඒක සමනය කරගන්නට තරම් සිහිනුවන අවදි කරගන්නට දක්ෂ නැති වෙනකොට ඔහු ඒක ගැනම හිතන්න යනකොට ඒක වර්ධනය වෙන්න ගන්නවා. ඒතර වර්ධනය වෙලා ඊට පස්සේ ඔහුට බුද්ධ පූජාව තියාගන්නම බැරි වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ බුද්ධ පූජාව තියන්න යනකොට ඒකම මතක් වෙනවා. ඊළඟ දවසේ බුද්ධ පූජාව හදනකොටත් මතක් වෙනවා. ඊට පස්සේ බුද්ධ පූජාව තියන්න ඕනේ කියලා හිතනකොටත් මතක්. දැන් මේක මානසික ව්‍යාධියක් බවට පත් වෙනවා. එතකොට ඒ ව්‍යාධිය හටගත්තේ බුද්ධ පූජාව තිබීම නිසා නෙමෙයි. ඔහුගේ ඒ අගතිගාමී චින්තනය තමන්ගේ මනසේ සමතුලිත නැති ගතිය, ඔහුගේ චින්තනයේ ඉස්සරලා ඉඳන්ම තිබුණු එක්තරා දුර්වල ගතිය. දැන් මේ දුර්වල ගතිය අර බුද්ධ පූජාව තැබීම හරහා අවදි වුණා. අවදි වුණාම මේක පාලනය කරගන්න බැරි වුණා. එතකොට කතාවට කියන්න වෙන්නේ බුද්ධ පූජාව තියන්න ගිහින් තමයි මේ ප්‍රශ්නේ මතුනේ කියලා. බුද්ධ පූජාව තියන කාටවත් අනර්ථයක් වෙන්නේ නැහැ. ඒ බුද්ධ පූජාව තියන්න ගිහිල්ලා මතුනේ ඔහුගේ කලින් ඉඳන් තිබිච්ච මානසික දුර්වලකම. අන්න ඒ වගේ භාවනා කරන්න ගිහිල්ලා බොහෝ දෙනාගේ මානසික ව්‍යාධීන් අවදි වෙන්නට පුළුවන්. මොකද අපි පියවි ස්වභාවයෙන් ඉන්නකොට අරමුණෙන් අරමුණට වේගෙන් අපි වෙනස් වෙනවා. අපිට එකම දෙයක එල්බගෙන ඉන්නට විදිහක් නැහැ. මොකද අපේ පුද්ගලික කටයුතුයි සමාජීය කටයුතුයි අපි කණ්ඩායමක් හැටියට ජීවත් වෙනකොට, සමාජයක් හැටියට ජීවත් වෙනකොට අපිට වගකීම්, යුතුකම්, අනිවාර්යෙන් කළ යුතු දේවල් තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන් මේ පංචේන්ද්‍රයන්ටම අරමුණු වෙනකොට ස්වභාවිකවම අපේ මනෝභාවයන් එකකට එකක් පැනපැන වේගෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි භාවනා කරනකොට ඔය පංචේන්ද්‍රයන්ට වේගෙන් එන අරමුණු එක්තරා ප්‍රමාණයකට වළක්වනවා, නවත්වනවා. නවත්තලා අපි මනස හුදකලා කරලා මානසිකව යම් ආරම්භණයකට මෙහෙවන්න උත්සාහ කරනවා. දැන් අර ස්වභාවිකව අරමුණෙන් අරමුණට යනකොට අපේ මනසේ තියෙන දුර්වලකම තහවුරු වෙන්න විදිහක් නැහැ. ඒ දුර්වලකම මතුවෙන්න ඉඩක් නැහැ. මොකද ඒ දුර්වලකම මතුවෙනකොටම එකවරම එන වෙනත් අරමුණක් එක්ක අපේ අවධානය ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ සියල්ලෙන් අපේ මනස බැහැර කරලා අපි එක අරමුණක මනස රඳවන්න ගත්තහම, එහෙම නැත්නම් මානසිකව අපි ගත්ත යම් අරමුණක සිත පිහිටවන්න ගත්තහම අර මානසික දුර්වලකම් එතනදි සක්‍රිය වෙනවා. දැන් ඒක අපේ ජීවිතය අපි හොඳටම අත්දකපු අවස්ථාවක් තමයි. එක්තරා කාලෙක අපට ඕන වුණා ටිකක් හුදකලාව භාවනා කරන්න. ඒ නිසා අපි වෙනම ගල්ලෙනක් සකස් කරගෙන ඒ ගල්ලෙනට ගියා භාවනා කරන්න. එතකොට ගල්ලෙනට භාවනා කරන්න ගියයින් පස්සේ මට වැටහෙන්න ගත්තා අර පන්සලේ ඉන්නකොටත් වඩා මාව නිකන් නරක් වුණා වගේ එකක් මට දැනුණා මුලින්. ඒ මොකද යම්කිසි කාම විතරකයක් ආවොත් ඒකෙම පැය ගණන් දවස් ගණන් ඒකෙන් ගැලවෙන්න බෑ, ඒක ඔස්සේම යනවා. යම්කිසි දේශයක් ආවොත් දවස් ගණන් ඒකෙම මනස එල්බගෙන ඉන්නවා. එතකොට මේ විදිහට වෙන්න ගත්තට පස්සේ මට හිතුණා දැන් පන්සලේ ඉන්නකොට මම මීට වඩා කොච්චර සැහැල්ලුවෙන් හිටියද මේ ගල් වෙනට ආවට පස්සේ මොකද්ද මට මේ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේ වෙලා තියෙන්නේ මොකක්ද පන්සලේ ඉන්නකොට අරමුණෙන් අරමුණට වේගෙන් අපේ මනස ක්‍රියාත්මක වෙනකොට එකක එල්ලිලා ඉන්න වෙලාවක් නෑ අපට එල්ලිලා ඉන්න ඕන වුණා. හුදකලා වෙච්ච ගමන් අපි ගත්තු අරමුණ ඒකෙම එල්ලෙන්නේ මොකද වෙන අපට කරන්න දෙයක්වත් නෑනේ අපේ මනසට. ඒත් අපේ මනස කැමති හැම තිස්සෙම උත්තේජනත් එක්ක ජීවත් වෙන්න. ඇලීම් ගැටීම් බැඳීම් හැලහැප්පිලි මේ විදිහට ආවේග උත්තේජන අපේ මනසට අවශ්‍යයි පවතින්න සක්‍රිය වෙන්න. එතකොට අර උත්තේජනයන්ගෙන් මනස අයින් කරපු ගමන් තියෙන්නේ මොකද්ද? තියෙන එකේ එල්ලෙන්නද? තියෙන එකේ එල්ලිලා ඒකත් එක්ක පවතිනවා. දැන් ඔය සමහර වෙලාවට අපි දකින්නේ සමාජයේ ඉතාම අයෝග්‍ය විදිහේ විවාහ සිද්ධ වෙලා තියෙනවා. එතකොට කොහොමද ඒක සිද්ධ වෙලා තියෙන්නේ කියලා බැලුවොත් අර සාමාන්‍යයෙන් ලෝකයේ ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කරන්න නැතුව කවර හෝ හේතුවක් නිසා ඒ අය සමහරට හුදකලා වෙලා තියෙනවා. ඒතර හැමදාම දකින්නේ මේ ස්ත්‍රියමයි මේ පුරුෂයා. ඒතර වෙනත් ස්ත්‍රීන් වෙනත් පුරුෂයන් මෙච්චර මොන ගැහෙන්නේ නැහැ. එතකොට කොච්චර අයෝග්‍ය වුණත් ඔවුන් පිළිබඳව ඇලීමක් බැඳීමක් මතුවෙන්න අර හුදකලා වීම හේතුවක් වෙනවා. මොකද වෙන එල්ලෙන්න තැනක් නැහැ මනසට. එතකොට කොච්චර අයෝග්‍ය වුණත් ඒ තියෙන එකේ තමයි එල්ලෙන්නේ. එතකොට අන්න ඒ වගේ අපේ මනස බොහෝ අවස්ථාවල එල්ලෙන්ඩ අර විදිහට උත්තේජනකාරී අරමුණක් නැති වෙනකොට තියෙන මොකක් හරි එකේ නැවත නැවත එල්ලෙන්න පටන් ගන්නවා. එතකොට අර මනසේ දුර්වලකම් ඉතා සීග්‍රයෙන් වැඩෙන්න ගන්නවා. එතකොට භාවනාවේදීත් ඔය ප්‍රශ්නේ නැති වෙනවා. ඒක භාවනාවේ දෝෂයක් නෙමෙයි, භාවනාවේ නාමයෙන් අපේ මානසික දුර්වලකම් අවදි වෙන්නට අපි අවස්ථාවක් හදලා දෙනවා. ඒ අවස්ථාව හදා ගැනීම නිසා තමයි අපිට මේ ප්‍රශ්නය උද්ගත වෙන්නේ. ඉතින් භාවනා කරලා කාටවත් රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. භාවනා කරලා උදාසීන බවක් සියල්ල එපා වෙන බවක් ඇති වෙන්නේ නැහැ. ආනාපාන සතිය වඩලා සියල්ල එපා වුණා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒ කලකිරීමේ ගතිය, එපා වීමේ ගතිය, ඒ උදාසීන ගතිය ඔහු තුළ තිබිච්ච දුර්වලකමක් ඒක ආනාපාන සතිය මුල් කොටගෙන ඔහු දීර්ඝ කාලයක් හුදකලාව ඒ උදාසීන බව දිනු කරපු නිසා තමයි ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ. එතකොට ආනාපාන සතිය નિවරදිව කරන්න නම් ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ ආනාපාන සතිය කොහොමද નિවරදිව පුහුණු කරන්නේ කියලා. ඉතින් નિවරදිව පුහුණු කරන්න අපිට මෙන්න මේ ක්‍රමයයි කියලා හැමෝටම එක ක්‍රමයක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මූලික කරුණු අපට කියන්න පුළුවන් මේ මේ සාධකයි තියෙන්න ඕන කියලා. එතකොට ඒ සාධක තමයි පළවෙනි කාරණය අපි පහසු ඉරියව්වක වාඩි වෙන්න ඕන. මූලික වශයෙන් ආනාපාන සතිය පුරුදු කරන කෙනා ඒ ඉරියව්ව කොමක් වුණත් ඒ කියන්නේ බද්ධ පරයන්කේ වුණත් අර්ධ පරයන්කේ වුණත් පුටුවක වාඩි වෙලා ඉන්නවා වුණත් එහෙම නැත්නම් ඇඳක හාන්සෙලා ඉන්නවා වුණත් කවර හෝ ඉරියව්වක් කමක් නැහැ. හැබැයි උඩුකය හොඳට සැහැල්ලුවෙන් ඍජුව තියෙන්න ඕන. මොකද ශ්වසන පද්ධතිය නිදහස් ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ අපේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන අපේ පූර්ණ අවධානය යොමු කරන්නට ඕන. යොමු කරලා අපි සමතයක් හැටියට ඒ ආස්වාස ප්‍රස්වාසය පුහුණු කරනවා නම් නාසිකාග්‍රේ හෝ තොල අග හෝ ඒ හුස්ම රැල්ල ස්පර්ශ වෙන යම්කිසි එක තැනක් හඳුනගෙන ඒ තැනට අවධානය යොමු කරලා ඒ තැන ගැන නෙමෙයි එතන ස්පර්ශ වෙන වායු රැල්ල පිළිබඳව අවධානය පවත්වා ගන්නට උත්සාහ කරනවා. අපි විදර්ශනාවක් හැටියට ආනාපාන සතිය කරනවා නම් එහෙම එක තැනක් නියම කරගන්නට අවශ්‍ය නැහැ. සමස්ත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැනයි අවධානය යොමු කරන්නේ. එතකොට මුලදී අපිට ඒක සමස්තයක් හැටියට වැටහෙන්නේ නැහැ. පොඩි පොඩි තැන් බඩ පිම්බෙන හැකිලෙන ගතිය, එහෙම නැත්නම් උගුරේ හරි තල්ලේ හරි එහෙම නැත්නම් වෙනත් කොතනක හරි ඒ වායුව ස්පර්ශ වෙන ස්වභාවය අපිට යම් ප්‍රමාණයකට දැනෙන්නට පුළුවන්. එහෙම නැත්නම් නාසයේ හරි කොතනක හරි. ඒ දැනෙන ස්වභාවයත් එක්ක ටික ටික ඒකාග්‍රතාවය සිහිය පිහිටවාගෙන වඩාත් කුළුල් විදිහට සමස්ත කය පුරාම මේ ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රියාත්මක වෙන හැටි හඳුනා ගන්නට උත්සාහ කරනවා. ආනාපාන සති ඒ ආස්වාස ප්‍රස්වාසය අමුතුවෙන් කරන්න දඟලන එක නෙමෙයි. ඒ කරන්න දඟලනකොට ආනාපාන සතියක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට අර ප්‍රාණයාම කියන අභ්‍යාසයක්. දැන් යෝගවල තියෙන ප්‍රාණයාම කියලා අභ්‍යාස එක නාස් පුඩුවක් වහගෙන එකකින් හුස්ම ගන්නවා, අනිකෙන් පිට කරනවා. එහෙම නැත්නම් හුස්ම අරගෙන රඳවා තියාගෙන ඊට පස්සේ පිට කරනවා. ඊට පස්සේ හුස්ම නොගෙන ඉන්නවා. මෙහෙම එක එක ක්‍රමයකට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය උපක්‍රමශීලීව පුහුණු කරන වැඩපිළිවෙල. ඒක තුලත් යම්කිසි කායික මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. නමුත් ඒක අභ්‍යාසයක්. ඒක හඳුන්වන්නේ ප්‍රාණයාම අභ්‍යාස හැටියට. දැන් ආනාපාන සතියයි කියන්නේ එහෙම අපට ඕන ඕන විදිහට හසුරවනවා නෙමෙයි. අභ්‍යාස කරනවා නෙමෙයි. ස්වභාවිකව හුස්ම වැටෙන්න ඉඩ හැරලා. දැන් වෙනින් වෙලාවල අපි හිතලා හුස්ම ගන්නවා නෙමෙයිනේ. ඒ ස්වභාවිකව හුස්ම වැටෙන්න ඉඩ හැරලා ඒ හුස්ම ඇතුල් වීමේ පිටවීමේ පොදු ස්වභාවික ක්‍රියාවලිය ගැන අවධානය පවත්වා ගන්නට උත්සාහ කරනවා. ඒක තමයි ආනාපාන සති කියලා හඳුන්වන්නේ. එතකොට ඔය ටික තමයි මූලික වශයෙන් ඉරියව්ව පහසුවෙන් පවත්වා ගන්න, කය ඍජුව පවත්වා ගන්න, තමන් කරන්න යන්නේ සමතේද විදර්ශනාවද කියලා වෙන්කොටගෙන ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අවධානය පිහිටුවා ගැනීම. එතනින් එහා ටික තමන්ට සිහිය, ප්‍රඥාව, වීරිය තියෙන ප්‍රමාණයට තමයි වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඒ ටික ප්‍රමාණවත් කියලා.